තෙරුවන් සරණයි දරුවනේ. රුහුණු ගුවන් විදුලිය සහ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙවන මේ දරුවන්ගේ දහම් නැනස පාදන ඉතාමත් වටිනා වැඩසටහනක් තමයි මේ වැඩසටහන. රුහුණු ගුරුගෙදර යටතේ මේ වන විට අපේ රුහුණේ දරුවෝ විතරක් නෙවෙයි සමස්ත ශ්‍රී ලංකාවාසී දරුවම ලොකු ප්‍රයෝජනයක් ගන්න බව අපි දන්නවා. අපටත් ලැබෙන දුරකථන ඇමතුන් තුළින් මේ විශාල දරුවන් පිරිසක් ශ්‍රවණය කරලා රුහුණු ගුරුගෙදර වැඩසටහන මේ අධ්‍යාපන ශිස්ත්‍රය ඉතාමත්ම වටිනාම වැඩසටහනක් බවට පත් වෙලා කියලා අපි දැනගෙන තියෙනවා. ඒ අනුව අද 10 ශ්‍රේණියට අදාළව 16 වෙනි පාඩමට තමයි මේ දරුවන්ගේ අපි හිත යොමු කරන්නේ. බුදු සිරිතයි පරිසරයයි කියන මාතෘකාව යටතේ මේ දරුවන් දැනුවත් කිරීමට තමයි මේ සෝදානම් වෙන්නේ. දරුණේ පරිසරය කියලා කියන්නේ අපාවට පරිසරය. ඒ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්. ජීව පරිසරය සහ අජීව පරිසරය. මිනිසා හා සත්වයා ඇතුළු මේ විශ්වයම මේ පරිසරයත් එක්ක ඒකාබද්ධ වෙලා තමයි තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්නේ. මින් මිනිසා හා සත්වෙන් අපි ජීව පරිසරයේ හැටියටත් තුර්ලතාදී අජීව පරිසරයේ හැටියටත් දක්වන්න පුළුවන්කම තියෙනවා. වාතය, ජලය, හිරු එළිය ආදී අජීවී පරිසරයේ හැටියට තමයි අපි දක්වන්නේ. මිනිසා සත්වයා ඇතුළු මේ තුර්ලතාදී ජීව පරිසරයේ හැටියට අපි දක්වනවා. එනිසා මේ ජීවී පරිසරය තුළ තියෙන දේ අපි කෙසේද පරිහරණය කළ යුත්තේ කියන පිළිබඳව පොඩ්ඩක් හිත යොමු කරන්නට ඕන. දැන් ජීවී පරිසරයට ඇතුළේ මිනිසා හා සත්වයන් ඇතුළු මේ නොමරණ තුර්ලතා ආදී අපි ආරක්ෂා කරන්න ඕන. දැන් බොහෝ විට අපි දකින දෙයක් තමයි දැන් අපේ රටේ ජල සම්පත රැකිලා තියෙන්නේ මේ ජීව පරිසරයට තියෙන පරිසර තුර්ලතා නිසාවෙන්. දැන් බොහෝ විට වන සම්පත් සංහාරය, ඒ වගේම පරිසර දූෂණය මේ ආදී නිසා විශාල වශයෙන් සමාජයේ විවිධාකාරයේ ගැටලු වලට පත් වෙලා තියෙනවා. ඒක ඔබ දැකලා තියෙන සමහර විට පමණක් රටවල් තියෙනවා දිය බිඳක් නොමැතුව තමන්ගේ ජීවිතය නැති වෙන අවස්ථා පමණක් ආගේ අපි දැකලා තියෙනවා. ඒ නිසා මේ පරිසරය කෙනෙක් බුදුරජාණන් වහන්සේ අතිශය අගය කරලා තියෙනවා. යස්ස රුක්කස්ස ඡායාව නිසීදේය සයේව. බුදුහාඳුරු ධර්මයේ තුල දක්වන්නේ තමන්ට සෙවණ දුන්නු ගහකවත් අත්තක්කත් කඩන්න එපා කියලා. ඒ තරමටම පරිසරය බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිතයට අගය කළා. දැන් බුදුහාඳුරු තමන්ගේ ජීවිතයේ සිදුවෙච්ච බොහෝ සිදුවීම් පරිසරයත් එක්ක තමයි ඒකාබද්ධ කරගෙන තියෙන්නේ. මේ දූල පුතාලා දන්නවා බෝධිසත්වයන් වහන්සේ උත්පත්ති ලැබුවේ ගහක් යට. ඒ වගේම බුද්ධත්වයට පත් වුනේ ගහක් යට. පරිනිර්වාණයට පත් වුනේ ගහක් යට. මේ හැම බුද්ධ චරිතයේ සිදුවෙච්ච වැදගත් සිදුවීමක්ම පරිසරය ආශ්‍රය කරගෙන තමයි උන්වහන්සේ ඇති වුනේ. ඒ නිසා පරිසරයට අතිශය උන්වහන්සේ අගය කළා. එනිසාවෙන් මේ පරිසරය ආරක්ෂා කිරීම කියන එක ධර්මය තුළ තියෙන ඉතාමත් වටිනාම දෙයක්. ඒ වගේම අජීවි පරිසරයට වාතය, ජලය, හිරු එළිය ආදිය පිළිබඳවත් අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕන. ජීවි හා අජීවි පරිසරයේ පැවැත්ම පුජ්‍යල හා බැඳිලා පවතින දෙයක් හැටියට තමයි ධර්මය තුළ සඳහන් වන්නේ. ඒ වගේම ලෝකයේ පරිසර හිතෛෂීව කටයුතු කරන මිනිසුන් අතර මාදගෙන ප්‍රමුඛය හැටියට බුදුහාඳුරු තමයි. උන්වහන්සේ පරිසරය තුළින් ලබාගත් අත්දැකීම් අපමණයි. ඒ වගේම බුදුන් වහන්සේගේ ජීවිතයේ බොහෝ දේ සිද්ධාත් කුමරුගේ උපත, ළමා කාලය, වප්මගුල් දිනිය උන්වහන්සේ හැම විටකම පරිසරයත් එක්ක සම්බන්ධ සිද්ධීන් හැටියට දක්වන්න පුළුවන්. උන්වහන්සේගේ චරිතය තුළ දේශනාව තුළ වඩාත් වැදගත් වෙන දේවල් ගොඩාක් තියෙනවා. සත්ත්ව හිංසාව පිටුදැකීම, එවගේම උයන් කෙළියට යාම, තවුස් දිවියට මේ නිසංසල පරිසරය තෝරාගෙන තිබීම ආදිය තුලත් අපි දකිනවා උන්වහන්සේගේ තියෙන මේ පරිසරයට දැක් වූ ආදරය සහ හිතෛෂී භාවය. ඒ වගේම බුද්ධත්වය ලබා ගැනීමට දක්වා වූ සහභාගි පරිසරයේ කටයුතු කළ බව ඔබ දන්නවා. බුද්ධත්වයෙන් පසුව සත්සතිය ගත කිරීම බලන්න, ඒකත් උන්වහන්සේ පරිසරයට තමයි කෘතවේදීත්වය පළ කළේ. එනිසා දරුවනේ, දැන් ඔබ හිතලා බලන්න ගහකයට තියෙන සෙවන අපේ ජීවිතේ කොච්චර සිසිලසක් දෙනවද. නමුත් ඇත්තටම අද සමාජය තුළ මේ පරිසරය පිළිබඳව දක්වන උනන්දුව මිනිස්සු තුළ අඩුයි කියලා මා දැකලා තියෙනවා. එනිසා සමහර විට අපේ ජීවිතේ අනාගතයේදී මේ පරිසර විනාශයත් එක්ක ලොකු අභාග්‍ය සම්පන්න කාලයක් උදා වෙන්නත් පුළුවන්කම තියෙනවා. එනිසා බුද්ධ චරිතය තුළ මේ ස්වභාවික පරිසර ආශ්‍රයෙන් උන්වහන්සේ තමන්ගේ ජීවිතේ වස්සසපු බොහෝ ස්ථාන මේ පරිසරය ආශ්‍රය කරගෙන තමයි උන්වහන්සේ වාසය කරලා තියෙන්නේ. ඔබ හිතලා බලන්න, පළමුණස් කාලයේ කොහෙද ගත කරේ? බරණැස ඉසිපතනාරාමයේ. ඒකත් පරිසරය ආශ්‍රය කරගෙන. සිව්වනවස් කාලයේ වේළුවනාරාමයේ. ඒකත් පරිසරය හා සම්බන්ධයි. පස්වනවස් කාලයේ විශාලා මහනුවර කූටාගාර ශාලාව. ඒකත් පරිසරය හා සම්බන්ධයි. හයවනවස් කාලයේ බලන්න මකුල පර්වතය. ඒකත් පරිසරය හා සම්බන්ධයි. ඒ වගේම අටවනවස් කාලයේ පේශකලා පර්වතය. දහවනවස් කාලයේ පාර්ලේය වනේ. එවම තව උන්වහන්සේගේ චාලිය පර්වතය ආශ්‍රය කරගෙන 13 ඒ වගේම 19 ආදී වස් කාල 8 ආදී වස් කාලත් උන්වහන්සේ ගත කරලා තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ බොහෝ විට මේ ස්වාභාවික පරිසරයට ඉතාමත්ම ඇලුම්කමක් දක්වුවා. ඒ වගේම ස්වාභාවික පරිසරයේ දම්සභා මණ්ඩප පාඩ බුදුරජාණන් වහන්සේ පත් කරගත්ත අවස්ථා තියෙනවා. ඔබ හිතලා බලන්න, ඉසිපතනීය මිගදයාදී පළමු ධර්ම දේශනා පැවැත්වුවා. ඒකත් පරිසරය හා සම්බන්ධයි. ගිජ්ජකූට පර්වතයේ විශේෂයෙන්ම උන්වහන්සේ වේදනා පරිග්‍රහ සූත්‍රය දේශනා කළා. ඒකත් පරිසරය හා සම්බන්ධයි. ඒ වගේ ඉච්ඡානංගල වනයේදී අම්බට්ට සූත්‍රය දේශනා කළා. ඒ වගේම අජිරවතී නදියේ තීරයේ පිහිටි අඹවනෙහි තේවිජ්ජ සූත්‍රය දේශනා කළා. විශාලා මහනුවර වනපියසකදී මහා සිහනාද සූත්‍රය දේශනා කළා. ඇක්ටීරියා වනයේදී සින්සපා සූත්‍රය දේශනා කළා. ඒ වගේම චම්පානුවර ගග්ගරාපකුණාසලදී සෝනදඬ සූත්‍රය දේශනා කළා. ඒ වගේම ජීවක අඹවනයේදී සාමාන්‍යපල සූත්‍රය දේශනා කළා. මහීගංගා නදී තීරයේදී ධනීය ගෝපාල සූත්‍රය දේශනා කළා. ඒ වගේම බාරද්ද සූත්‍ර දේශනා කළෙත් කසීකෙත් කිනේ ආය අසබර. මේකෙන් පේනවා බුදුහාමුදුරන් වහන්සේ හැම විටකම මේ පරිසරය කියන එක කොච්චර අගය කරාද කියලා. සමනින් උපසපන් භික්ෂුන් වහන්සේ කෙනෙකුට ගහක කොළයක් පවා කැඩීම අවතක් හැටියට ධර්මයේ තුල සඳහන් වෙනවා. ඒ වගේම තමන් කෑම කාලා තනකොළ තියෙන පරිසරයකට අතවත් සෝදන්න එපා කියලා තමයි දක්වන්නේ. ඒ වගේම තමන් කෑම පස්සේ ඉඳුල් පිඟානේ තියෙන ජලය කිසිසේත්ම එම තනකොළ පිස්සක් වගේ තැනකට දාන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දක්වනවා. ඒ තරම්ම උන්වහන්සේ පරිසරයට ඇගීමක් කළා. ඒ පරිසරයක ඇගීම කියන එක අපේ ජීවිතයට කොච්චර බලපෑමක් කරනවද කියන එක බලන්න. එනිසා මේ පාඩම ප්‍රායෝගික වශයෙන් සමාජ කරගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතේ ගොඩාක් සම්බන්ධ කරගන්න පුළුවන්. උන්වහන්සේ පරිසරයේ සුන්දරත්වය අගය කළ අවස්ථා ගොඩාක් තියෙනවා. දැන් ඔබ අහලා තියෙනවා ආනන්දේනි මේ රජගහනුවර සිත් අලවන සුලිය. එසේම නිග්‍රෝධය සිත් කළුවේ. චෞරප්‍රපාතයේ සිත් කළුව. වේභාර පර්වතයේ වූ සප්තවර්ණ ගුහා සිත් කළුවේ. ඉසිගිලි පාර්ශ්වයේ කාලශිලාව සිත් කළු. මේ ආදී වශයෙන් උන්වහන්සේව ඇගීමට ලක්ලා තියෙනවා. සීතවනෙහි වූ සප්පසෝණ්ඩික පබ්භාරය මනරම්ය. තපෝදනාරාමයේ ඉබඳුමය. කලන්දක නිවාපියනම් වේළුවනයත්. මද්ද කුච්ච නම් වූ මෝවනයත් සිත් අද ගන්නා සුලිය. ජීවකයන්ගේ අඹවනයේද මනරම්ය. මේ ආදී වශයෙන් උන්වහන්සේ මේ පරිසරය ගැන අතිශය ඇගීම් කළ තිනවා. ඒක විශාලා මහනුවර උදේන ගෝතම සත්තම්බ සාරද්ද චාපාල චෛත්‍ය ආදී තැන් අතිශය ඇගීමට ලක් කරලා තියෙනවා. ඒ වගේම පරිසර දූෂණය වළක්වා ගැනීමට සියලු සත්වයන්ගේ ජීවිත සුරක්ෂිතතාවය වෙනුවෙන් උන්වහන්සේ ලොකු කැපවීමක් කරලා තියෙනවා. ඒවා අගය කරලා තියෙනවා. ඒ වගේම එපමණක් නේ සාමාන්‍යයෙන් අනිත් පැත්ත ගත්තෙන් පස්සේ සත්ත්වයන් ගත්තෙන් පස්සේ ළමුන්ගේ හිංසාර ලක් වූ ගැරණියන් වගේ අය නිදහස් කිරීම උදේන රජුරයි අත්තලේ සිටි භද්‍රෝදික ඇතින්න ඌටන් කිරීම රජුරන් උපදෙස් දුන බහලා තියෙනවා. ඒ භද්‍රෝදික ඇතින්න උදේන රජුරන්ට යුද්ධයේදී ගොඩාක් උදව් කළ රජ කෙනෙක් වයසට ගියන් පස්සේ අතහැරියා. නමුත් බුදුරජාණන් වහන්සේ රජුරන්ට මෙහි තියෙන වැරද්ද පෙන්වා දුන්නා. පස්සේ වැරද්ද හදාගත්ත රජුරුව. ඒ වගේම සමාජයේ වශයෙන් පරිසරය මානුෂීය පැත්ත ඒ වගේම මිනිස් සමාජය තුලත් අගය කළ යුතු අවස්ථා ගොඩාක් උන්වහන්සේ දක්වලා තියෙනවා. ඒ වගේම උපතිසර පරිණාමන දක්වා ස්වාග පරිසරය හැම විටකම උන්වහන්සේ තෝරාගත්ත තමන්ගේ ජීවිතයේ ඉතාමත් වැදගත් අවස්ථා හැටියට. දැන් සත්සතිය ගත කරන අවස්ථාවේ සහභාගී පරිසරය හා තමයි ඒ සත්සතිය පවා උන්වහන්සේ ගත කළේ. ඒ නිසා දරුවනේ මේ මාතෘකාව යටතේ අපි ජීවිතයට ඉගෙන ගන්න ඕන බොහෝ කාරණාවන් තියෙනවා. ඒ කාරණා තුල අපට අතිශය වැදගත් වෙනවා පරිසරයත් එක්ක අනුගතව කටයුතු කිරීම. ඒ වගේම ඔබ හිතන්නට ඕන පරිසරය හා බුදුදහම කියන මාතෘකාව පරිසර හිතකාමී කියන මාතෘකාව යටතේ අපි ජීවිතය නිවැරදිව දකින්න පරිසර රැකගැනීම පිළිබඳව ධර්මයේ තුල දක්වපු බොහෝ දේවල් අපේ ජීවිතේ අනුගත කරගන්න. ඒ වගේම විශේෂයෙන් ජලය පරිහරණය පිළිබඳ බුදුරන් වහන්සේලාට විනය නීති දක්වලා තියෙනවා. ජලය පරිහරණයේදී ජලයට කෙල ගැසීම, මල මුත්‍රා දැමීම, වමනය කිරීම ආදී නොකළ යුතු බව ධර්මයේ තුල නිතතින්ම සඳහන් වෙනවා. ජලය පාරණය කිරීමේදී භික්ෂුන් වහන්සේලාට පෙරහන් කඩක් පාවිච්චි කරන්න කියලා නීති පනවලා තියෙනවා. ඒ ගලා යන ජලයට කැලිකසල දමන්න එපා කියලා තියෙනවා. ඒ වගේම ආරාමයන් හදනකොට ඒ වගේ ජනේලේ වාසස්ථාන ලැබෙන ලෙස විවෘත කර තිබීමට උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම චීවර ඇඳ ඇතිරිලි වල දූවිලි වාතය අපිරිසිදු නොවන ලෙස පරිහරණය කරන ලෙස උපදෙස් දීලා තියෙනවා. උන්වහන්සේ හැම විටකම ඒවා ගොඩාක් වැදගත් කොට දක්වන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. මේ පරිසරයට අපි ඉතාමත්ම අගය කියලා නිසා වෙන. පරිසර සංරක්ෂණයට කටයුතු කරන දිවාරා පින්වරණ පින්කමක් හැටියට බුදුහාමුදුරු දක්වලා තිනවා. මල් පළතුරු වාන්නේද, ස්වාභාවික වනාන්තර වාන්නේද, ඒදනු පාලම් පැන්හල් තා දෙන්නේද, ඒව ඉතාමත්ම වටිනා පින්කම් හැටියට ධර්මයේ තුල සඳහන් වෙනවා. ඒ වගේ භික්ෂුන් වහන්සේලාට ගස්වල ගෙඩි කොලාතු ආදී කැඩීම තහනම් කිරීම, වැස සමයේ ආරාමයට වැඩසන ලෙස වස් කාලය තුන නීති පැනවීම, වැස සමයේ ලා තනකොළ පාගෙන් ඇවිදීම තහනම් කිරීම ආදියත් ධර්මයේ තුල මේ පරිසරය ආරක්ෂා කිරීමට දක්වපු දේවල් හැටියට දක්වලා තියෙනවා. ඒ නිසා බුදු සිරිතයි පරිසරයයි කියන පාඩම ඉතාමත් වැදගත් දරුවනේ. ඒ නිසා පාසල් යන දරුවන් හැටියට ඔබට විශාල වගකීමක් තියෙනවා. මේ පරිසරය ආරක්ෂා කරන්න, මේ පරිසරය පිළිබඳව හැඟීමෙන් කටයුතු කරන්න, බුදුරජාණන් වහන්සේ ධර්මානුකූලව පරිසරය දිහා බැලුවාගේ, හිතෛෂී භාවයෙන් පරිසරය දිහා බැලුවාගේ අපිත් පුරුදු වෙන්න ඕන මේ පරිසරයට අනුගතව කටයුතු කරන්න. ඒ නිසා කිසි විටකත් මේ ගහකොළ විනාශය, ඒ වගේම ජීවී පරිසරය විනාශය, අජීවී පරිසරය විනාශය වෙනුවෙන් කරන මේ දේවල් වලට අපිට යම් විදිහකින් දරුවනේ විරුද්ධව කටයුතු කිරීමත්, ඒ වගේම ඒවට යම් විදිහකින් අපිට පුළුවන් ශක්තියෙන් සමාජය සුවපත් භාවයට පත් කරන්න පරිසරය ආරක්ෂා කිරීමටත් කටයුතු කිරීම ගොඩාක්ම වැදගත් වෙනවා. ඒ නිසා මේ පාඩම මං හිතන්නේ වර්තමානයට ඉතාමත් වැදගත් කියලා කිව්වොත් නිවැරදි. ඒ නිසා පරිසරය රැකුණොත් තමයි අපිව රැකෙන්නේ කියන එක හොඳට හිතට ගන්නට ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කොච්චර වටිනා ආරාම. දැන් ඔබ දන්නවා පූර්වාරාමයේ, ජේතවනාරාමයේ, ඒ වගේම වේළුවනාරාමයේ කියන පන්සල් ඉදි කරලා බුදුරජාණන් වහන්සේට පූජා කළේ විශාල වශයෙන් මිල මුදල් වියපැහැදම් කරලා. නමුත් ඊට වඩා උන්වහන්සේ සාමාන්‍ය පරිසරය අගය කළා. ගහක් යට ගත කරන ජීවිතය අතිශය අගය කළා. එකට හේතුව මේ පරිසරය තුළින් අපේ සමාජය නිවැරදි මාවතකට යොමු කරලා සමාජය තුළ ඉතාමත් හොඳ මිනිස්සුන්ට විතරක්න සත්‍යයන්ටත් වාසය කරන්න පුළුවන් වාසස්ථාන බවට පත්කරගන්න පුළුවන් කියලා. අපි රටගත්තත් දෝබට දකින්න ලැබෙන වෙනද අපි ගංවල අපි වගේ සත්තු දකින්න හිටියේ නැහැ. දැන් බොහෝ විට මොනරු වගේ සතුන් ඔබේ පරිසරය තුළ දැන් වෙනදට වඩා වැඩි. දැන් අපි ගත්තාම අධිවේගී මාර්ගවල සත්තුන් විශාල වශයෙන් මැරෙනවා. ඒකට හේතුව අර සාමාන්‍ය පරිසරය තුළ කැලෑ විනාශ වීම තුළ ඒ සතුන් දැන් ගම්මට්ටමින් ඇවිල්ලා මිනිස් වාසයට හුරු වෙලා තියෙනවා. ඒකට හේතුව ඒ අයට තියෙන සම්පත් හීන වීම. ඒ නිසා දරුවනේ අපි හැම විටකම ඒ ස්වාභාවික සම්පත් ආරක්ෂා කරන්න ඕන. මෙතෙන්දී ඇත්තටම ජීවි පරිසරය ගැනත් මිනිසා ගැනත් කතා කරන්න ඕන. මිනිසා හා සත්වයන් ඇතුළු මේ නොමරණු තුරුලතාදිය ඒවා අපි ජීව පරිසරය හැටියට මම මතක් කළා. ඒ හැම පැත්තකම ඒ ආරක්ෂාව තියෙන්න ඕන නේද? දැන් ඕනම කෙනෙකුට ජීවත් වීමේ අයිතියක් තියෙනවා. ඒ අයගේ සුරක්ෂිතභාවය අපි රකින්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැම විටකම තමන්ගේ ජීවිතය සබ්බේ තතන්ති දණ්ඩස්ස සබ්බේ භායන්තු මච්චෙනෝ අත්තානං උපමංකත්වා නහනෙය නගාතේ. හැම කෙනෙක්ම දඬුවමට බයයි. හැම කෙනෙක්ම මරණයට බයයි. ඉතින් ඒ නිසා අපි මේක ආදර්ශයද? අපි ඇත්තටම මරණයට බය නම් අපි ජීවත් වෙන්නට අපිට ආශාවක් තියෙන නම් අනිත්‍යය ගැනත් අපි අනිත්‍යයට කරදරයක් හිරිහැරයක් නොකළ කටයුතු කළ යුතුයි කියලා තමයි බුදුදහමේ සඳහන් වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම ජීවි පරිසරය තුළ හැම කෙනෙකුටම ජීවත් වීමේ අයිතියක් තියෙනවා. ඒ අයිතියේ සුරක්ෂිතතාවය අපි රැක ගන්න ඕන. ඒ නිසා පාසල් දරුවන් හැටියට ඔබ පාසලේ ඉඳලම පුරුදු වෙන්න ඕන අනුන්ට කරදරයක් හිරිහැරයක් නොවන ආකාරයෙන් ජීවත් වෙන්න. දැන් බලන්න සමාජය ගතෙන් පස්සේ බොහෝ විට විවිධාකාරයේ වැරදි වැඩ වැඩි වෙලා තියෙනවා. ඒ වගේ මිනිස්සුන්ට හිංසා කරන පීඩාවන් කරන අවස්ථා වැඩි වෙලා තියෙනවා. මේ හැම දෙයකටම හේතුව තමයි තමන්ගේ මනස නිසියාකාරව තේරුම් නොගැනීම. ඒ නිසා සමාජගත ගැටුම් निराකරණය වෙන්න නම් අපි ජීවි පරිසරයට ආදරය කරන්න ඕන. ජීවි පරිසරය ආරක්ෂා කරන්න ඕන. ඒ වගේම අජීවි පරිසරය හැටියට වාතය, ජලය, හිරු එළිය ආදී අජීවි පරිසරය තුල තියෙන සම්පතුත් අපි හැම විටකම ආරක්ෂා කරන්නට ඕන. දැන් බලන්න සමහර විටක අපි ගන්න වාතය, අපි ආශ්වාස කරන වාතය පිරිසිදු වෙන්නට ඕන. ඒක අපිරිසිදු වුණොත් සමහරට රෝගී තත්ත්වයන්ට පත් වෙනවා. දැන් විවිධාකාරයේ බෝනවන රෝග මිනිස්සු තුළ වැඩි වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන වශයෙන් බලපෑමක් තියෙන්නේ මේ පරිසර දූෂණය කියන එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පරිසරයට අනුව අපේ ජීවිතය වටපිටාව සුරක්ෂිත කිරීම ගොඩාක්ම වැදගත් කොට දක්වල දෙනවා. ඒ නිසා දරුවනේ මේ පාඩම තුලින් ඉගෙන ගත යුතු මේ පණිවිඩය අපි හැම විටකම අපේ සිත්ති දරා ගන්න ඕන. ඔබට පුළුවන් ඔබේ ගෙදරින් මේක පටන් ගන්න. ඔබ තමන්ගේ නිවසේ ඉඩ තියෙන තැනක හැම විටකම උත්සාහ කරන්න ගහක් හිටවන්න, පළතුරු පැලයක් හිටවන්න. එහෙම නැත්නම් ඔබ සමාජය වෙනුවෙන් කරන ලොකු යහපතක් හැටියට ඒක දක්වන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සමාජයට ද්‍රෝහී පුජ්‍යලයක් බවට පත් වෙන්න පුළුවන්. අපි ගන්න හුස්ම මේ පරිසරය නිසාවෙන් ගන්නෙ. ඒ නිසා දරුවනේ බුදු සිරිතයි පරිසරය කියන මේ පාඩම අපේ ජීවිතේ ගොඩාක් වැදගත් වෙනවා. ඒ නිසා මේ දරුවන්ට මම කෙටි අගීමක් දෙනවා. මේකත් ඔබ සටහන් කරගෙන ඒට උත්තර ලියන්න. බෝසතාණෝ පරිසරයට හිතකාමී ක්‍රියා කළ ආකාරය ප්‍රකට වන අවස්ථා කෙටියෙන් දක්වන්න. බුදුන් වහන්සේ ස්වාභාවික පරිසරය දන්සභා මණ්ඩපයක් කරගත් අවස්ථා පහක් දක්වන්න. බුදුන් වහන්සේ පරිසරයේ සුන්දරත්වය අගය කළ අවස්ථා පහක් පෙන්වා දෙන්න. මේකට උත්තර ලියන්න. ඒ වගේම පරිසරය රැක ගැනීම සඳහා බුදුදහමින් ලබා ගත හැකි උපදෙස් පෙන්වා දෙන්න. වර්තමාන පාරිසරික ගැටලු විසඳා ගැනීම සඳහා බුදුදහමින් ලබා දෙන උපදෙස් වැදගත් වන ආකාරය පෙන්වා දෙන්න. ඒ වගේම වර්තමාන පරිසරික ගැටලු සඳහා විසඳුම් සොයා ගැනීම සඳහා ඔබ කරන යෝජනා පෙන්වා දෙන්න. එනිසා මේ පාඩම ඔබේ ජීවිතේ ගොඩාක් වැදගත් වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.